ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලොව තත්ත්වීත්‍ය පිළිබඳව විමසා බලන සතියේ ලෝ වටා විදෙස් විති සමාලෝචනය අපි හිමනම් දැන් මෙතැන් සිට ආරම්භ කරනවා. මේ සතිය පුරාම ලෝකයේ වඩාත් කතාබහට ලක්වෙන කාරණා මොනවද? ඒ අතර ශ්‍රී ලංකාවට වැදගත් වන තොරතුරු තියෙනවද? අපි විමසලා බලමු. තොරතුරු වාර්තාකරණයට දැන් ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දෙලුක්ෂි.
අපි ශ්‍රී ලංකාවටත් සම්බන්ධ වන කාරණාවක් කෙරෙහි මුලින්ම අවධානය යොමු කරමු. අපේ ආදරණීය අසන්නන්ට මතක ඇති මීට ටික කාලයකට කලින් පාකිස්තානයේ යම් සිදුවීමක් ඇති වුණා ශ්‍රී ලාංකිකයෙකු හා සම්බන්ධව. එහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවරයෙකු විදිහට සේවය කරපු ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය පිළිබඳ ඔබට මතක ඇති ආන්දෝලනාත්මක සිද්ධියක් බවට මේක පත් වුණා. ඔහු ඉස්ලාම් ආගමට ගැරහුවායි කියන චෝදනාව පදනම් කරගෙන ඔහුට පහර දීලා ඔහුව මහමග ගිනි තබා ඝාතනය කරනු ලැබුවා. ඊට පස්සේ මේක ජාත්‍යන්තරව විශාල වශයෙන් ආන්දෝලනාත්මක ඉතාමත්ම ම්ලේච්ඡ සිදුවීමක් බවට පත් වුණා. බොහෝ දිනක් මේ සම්බන්ධව කතා බහ කළා. දැන් අපිට වාර්තා වෙනවාමල් මේකට සම්බන්ධ වුණු පුද්ගලයන්ට පාකිස්තානයේ දැඩි දඬුවම් පමුණුවන්නට තීරණය කළා තියෙනවා කියලා. සමස්තයක් වශයෙන් ගත්තහම මේ පාකිස්තාන නඩු තීන්දුව පිළිබඳව අපි මුලින්ම කතා බහ කරලා ඉදමු. මොන වගේ තීන්දුවද ලැබුණේ මේ වරදකරුවන්ට?
ඔව් දිලක්ෂි, මේක ඇත්තටම ඉතාමත්ම සුවිශේෂී නඩු තීන්දුවක්. මොකද මේ සැකකරුවන් ඉන්න හිරගේ රඳවා තිබිච්ච හිරගෙදරට ගිහිල්ලා තමයි මේ නඩු විභාගය පැවැත්වුනේ. ඉතාමත් දැඩි ආරක්ෂාවක් මැද්දේ තමයි මේ නඩුව කැඳවලා තිබුණේ. මෙතනදී චූදිතයන් 89 දෙනෙක් හිටියා. ඒ 89 දෙනාගෙන් එක්කෙනෙක්ව නිදහස් කරලා තියෙනවා. නමුත් අනිත් සියලුම දෙනාට දඬුවම් ලබා දීලා තියෙනවා. මෙතනින් වඩාත් වැදගත් වෙන්නේ මේකට මේකට නායකත්වය දුන් 6 දෙනෙක් හඳුනාගෙන ඔවුන්ට මරණ දඬුවම නියම කරලා තියෙනවා. ඒ වගේම තවත් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලබා දීලා තියෙනවා. අනෙකුත් සැකකරුවන්ට අවුරුදු 2-5 අතර කාලයක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් පමුණුවලා තියෙනවා. මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 3 වෙනිදා සියල්කොට් නගරයේදී. ඉතින් මාස 5ක් ඉවර සම්පූර්ණ වෙනටත් කලින් ඉතාමත්ම ඉක්මනින් මේ විශේෂ අපරාධ අධිකරණයක් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය සහභාගී කරගෙන මේ විශේෂ අධිකරණය විසින් මේ විදිහට කෙටි කාලයකින් ලබා දීම බොහොම පැසසුමට ලක්වලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ දඬුවම් ලැබපු උදවිය බොහෝ වෙලාවට ඒ දඬුවම් වලට විරුද්ධව උන්ට අභියාචනා ඉදිරිපත් කරන්නට පුළුවන්. නමුත් පාකිස්තාන රජය නව රජයත් ප්‍රකාශ කරලා තියෙනවා මේ දඬුවම් ක්‍රියාත්මක කිරීමට ඔවුන් කටයුතු කරනවා. නමුත් මේ නීති කටයුතු 100% අවසාන වෙලා නැහැ. මොකද චූදිතයන්ට මෙන්න වරදකරුවන් බවට පත් වෙච්ච අයට තව අභියාචනා ඉදිරිපත් කිරීමේ එක් අවස්ථාවක් තියෙනවා. මේ නඩු තීන්දුවේදී මේ චූදිතයන්ට නියම කරලා තිබෙනවා එක් පුද්ගලයෙක් වෙන වෙනම වන්දියක් ගෙවන්නට ඕනේ කියලා. ඉතින් ඒ වන්දිය නොගෙව්වොත් ඔවුන්ගේ සිර දඬුවම තවත් දීර්ඝ වෙනවා. නමුත් මෙතනදී මේ චූදිතයන්ගේ වන්දි ලබා ගන්නවාට වඩා දිලෘක්ෂි, මෙතනදී ඒ දියවඩන සේවය කරපු කර්මාන්ත ශාලාවෙත් ඒ වගේම සියල්කොට් ප්‍රදේශයේ වාණිජ ප්‍රජාවත් එකතු වෙලා මේ වෙනකොටත් පවුලට $100,000 මුදලක් විශේෂ දීමනාවක් හිටිට මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ වගේම දියවඩනගේ ඒ සේවය කරපු ආයතනය ඔහුගේ මාසික පඩිය පවුලට ලබා දීමටත් කටයුතු කරනවා කියලා තියෙනවා. ඉතින් ඒ එක්කව ගෙවීම් නිසි ආකාරයෙන් මාස්පතා සිද්ධ වෙනවද කියන කාරණාව පිළිබඳ පාකිස්තාන් රජය යම් කිසි සහතිකයක් මේ වෙනකොට ශ්‍රී ලංකා රජයට ලබා දුන්නයි කියලත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේ වෙනකොට ප්‍රකාශයටපත් කළා තියෙනවා.
අපේ මීළඟ අවධානය යොමුවන්නේ රුසියාවට. රුසියාව කෙරෙහි නම් බොහෝ දෙනෙක් මේ දවස්වල කතා බහ කරන්නේ අවධානයක් තියෙන්නේ මේ යුක්‍රේනය හා සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳවනි. අපි ඒ පිළිබඳව මීළඟට සාකච්ඡා කරමු. මේ රුසියාව යම් කිසි වූ අනතුරු ඇඟවීමක් සමස්ත ලෝකයටම කළා ඔවුන් අත්හදා බලපු අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නිසා. මේ සතියේ බදාද තමයි මේක අත්හදා බැලුවේ. ඉන් අනතුරුව මේ අත්හදා බැලීම හරහා ලෝකයට යම් තර්ජනයක් නිකුත් කරන්නටත් රුසියානු ජනාධිපති පුටින් උත්සාහයක් අරගෙන තිබුණා. මේ පුටින්ගේ උත්සාහය සහ මේ බැලස්ටික් මිසයිලේ අත්හදා බැලීමේ අරුත මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් මොනවද අපිට වාර්තා වන තොරතුරුම?
දිලෘක්ෂි, මේ මිසයිලේ ප්‍රධානම විශේෂත්වය තමයි ලෝකයේ තියෙන ඕනම ඉලක්කයකට මේ මේ මිසයිලේ පාවිච්චි කළ ප්‍රහාරයක් කළ කරන්නට පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන සුවිශේෂම කාරණාව. ඉතින් මේක මේ පරීක්ෂණය සාර්ථක වුණයි කියලා තමයි පුටින් ජනාධිපතිවරයා කියලා තියෙන්නේ. ඒකම ඔහු මේ අවස්ථාවේදී ඇත්තටම ලෝකයටම අභියෝගයක් කරලා තියෙනවා. මින් ඉදිරියට කිසියම් රටක් රුසියාවට යම් කිසි තර්ජනයක් කරනවා නම් ඔවුන්ට දෙවරක් සිතන්න සිද්ධ වෙයි කියලා. සර්මක් කියලා මිසයිලේ නම් කරලා තියෙනවා. බටහිර බලවතුන් මේකට නමක් දාලා තියෙනවා සේටන් 2 කියලා. මොකද මේ සාතන්ගේ දෙක කියලා කියන්නට උත්සාහ කරන්නේ විශේෂයෙන්ම කොතරම් දුරක් මේකෙන් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්ද කියන කාරණාවයි. මේකෙන් ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් පමණක් නෙමෙයි, ඒ ප්‍රහාරය න්‍යෂ්ටික ප්‍රහාරයක් බවට පත්වන්නටත් පුළුවන්. මොකද මේ මිසයිලේ බෝහෙඩ් එක, එහෙම නැත්නම් ඒක අරන් යන බෝම්බ, ඒක න්‍යෂ්ටික අලියක් වන්නට පුළුවන්. මෙතනදී රුසියාව නම් කියන්නේ මේ ඉතාමත්ම දැඩි වේග අති විශාල වේගයකින් ගමන් කරන්න පුළුවන් මේ මිසයිලට එරෙහිව ලෝකේ කොහෙවත් සාර්ථකව මේ මැඩපැවැත්වීමට යුද උපකරණ තවමත් නැtei කියලා.
මීළඟට අවධානයට ලක් කරමුම ලෝකයේ තවදුරටත් අවධානයට යොමු වෙමින් තිබෙන රුසියා යුක්‍රේන යුද ගැටුම සම්බන්ධව, යුක්‍රේනයේ පැත්තෙන් ලැබෙන තොරතුරු, රුසියාව පැත්තෙන් ලැබෙන තොරතුරු සහ මේ තත්ත්වය මැඩපවත්වන්නට අන්තර්ජාතික රටවල් සහ සංවිධාන ගන්නා වූ ක්‍රියාමාර්ග සහ ලෝකයේ අනිකුත් රටවල් විශේෂයෙන්ම යුරෝපාකරයේ අනිකුත් රටවල් නේටෝ එක සම්බන්ධයෙන් දරන්නා වූ අදහස් සහ ඒ වෙත යොමු වීම සම්බන්ධව තියෙන තොරතුරු පිළිබඳවයි අපේ මෙහිදී ප්‍රමුඛයෙන් අවධානයට ලක්වන්නේ.
මේ වෙනකොට රුසියාව ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් මරියපොල් කියන ප්‍රදේශය අත්පත් කරගත්තයි කියලා. මාස දෙකක යුද්ධයකින් පස්සේ මේ වෙනකොට සම්පූර්ණයෙන්ම මරියපොල් නගරය තමන්ගේ බලයට යටත් කරගත්තයි කියලා ජනාධිපති පුටින් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ තවමත් යුක්‍රේන් හමුදා බටපිරිස් 200ක් විතර යකඩ කර්මාන්ත ශාලාවක පොටු වෙලා ඉන්නවා කියලත් වාර්තා වෙනවා. ඉතින් මේ හමුදා බටපිරිස් ඉවත් කර ගැනීමට යුක්‍රේන ඉල්ලීමක් කරලා තියෙනවා රුසියාවෙන්, ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න කියලා මේ පිරිස් ඉවත් කරගන්නට. නමුත් ඒකට ප්‍රතිචාරයක් තාම දක්වලා නැහැ. නමුත් මීට කලින් රුසියාව ඈඳගෙන තිබුණා මේ ක්‍රයිමියාව කියන ප්‍රදේශයත්. දැන් යුක්‍රේනයේ ඒ නැගෙනහිර ප්‍රදේශයේ තමන් සම්පූර්ණයෙන්ම බලය තහවුරු කරගත්තයි කියලා රුසියාව දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනකොට යුක්‍රේනියනුත් ඒ වගේ රුසියාවෙනුත් ඉල්ලීමක් කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට වෙන වෙනම මේ රාජනායකයන් සමග සාකච්ඡාවක් ලබා දෙන්න කියලා යුක්‍රේනයේ ඇති වෙලා තියෙන යුදමේ තත්ත්වය ගැන සාකච්ඡා කරන්න තියෙන එක තවම ප්‍රතිචාරය කොහොමද කියන එක වාර්තා වෙලා නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ඉල්ලීම කරලා තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට කොරිඩෝවක් ඇති කරන්න, මේ සරණාගතයන්ට ඉවත් වන්නට කොරිඩෝවක් ඇති කරන්න කියලා කරපු යෝජනා, ඒවා සාර්ථක නොවීමයි. ඉතින් ඊට අමතරව දිනලක්ෂි ඇමරිකාව මේ අවස්ථාවේදී කියලා තියෙනවා ඔවුන් මේ ජීවිස්ස සමුළුව ඒක වර්ජනය කරනවා කියලා. මොකද රුසියාව මේ සමුළුවේ ඉන්න නිසා ඒ සමුළුවට සහභාගී නොවී ඉන්නට කටයුතු කරනවා කියලා. ඒ වගේම මේ රාජතාන්ත්‍රික මට්ටමින් බලපුවහම ජර්මනියේ අලුත් චාන්සලවරයාට දැඩි පීඩනයක් රට තුලින් මතුවලා තියෙනවා. මේ අවස්ථාවේදී රුසියාවේ මේ කරන ආක්‍රමණය මැඩපැවැත්වීම සඳහා යුක්‍රේනයට මීට වඩා ආධාර ජර්මනිය විසින් ලබා දිය යුතුයි කියලා. ඉතින් ඒ කාරණාව පිළිබඳ ජර්මනියේ චාන්සලවරයා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන අතරතුරේදී ජර්මනියේ පාර්ලිමේන්තුව මේ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ එක්කම ෆින්ලන්තයේ පාර්ලිමේන්තුවෙත් යම් කිසි සාකච්ඡාවක් මේ වෙනකොට සිද්ධ වෙනවා. ඔවුන් නේටෝ සංවිධානයට ඇතුල් විය යුතුද නැද්ද කියලා. ෆින්ලන්ත රාජ්‍යයත් නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඔවුන් දැන් ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. මීට කලින් ස්වීඩන් රාජ්‍යයත් ප්‍රකාශ කළ තියුණා ඔවුනුත් උත්සාහ කරනවායි කියලා නේටෝ සංවිධානයේ සමාජිකත්වය ගන්න. ඒ තුළින් ඒ ලබා ගන්න සමාජිකත්වය තුළින් රුසියාව ෆින්ලන්තය සහ ස්වීඩනය ආක්‍රමණය කරොත්, යුක්‍රේනය ආක්‍රමණය කළා වගේ ඔවුන්ගේ රටවලුත් ආක්‍රමණය කරොත් එවැනි අවස්ථාවකට මුහුණ දීම සඳහා ඇමරිකාවත් අනෙකුත් බටහිර රටවල සහාය ලබා ගැනීමට නම් ඔවුන් නේටෝ සංවිධානයේ සිටිය යුතුයි කියන මතය දැන් ඉස්මතු වෙලා තියෙනවා. මේට කලින් අවස්ථාවලදී මේ රටවල් දෙක නේටෝ සංවිධානයට සහභාගී නොවුනේ ඔවුන් විශ්වාස කළ තියුණා නේටෝ සමාජිකත්වය ලබා ගත්තොත් ඒක රුසියාව තර්ජනයක් හැටියට සලකලා කටයුතු කරයි කියලා. නමුත් යුක්‍රේනයේ සිදුවීමත් එක්කලා, යුක්‍රේන ආක්‍රමණය පෙබරවාරි 24 පටන් ගැනීමත් එක්කලා මේ කාරණාව සම්බන්ධයෙන් නැවත සිතන්නට මේ රටවල් දෙක යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ කටයුත්ත ඉදිරි සති කිහිපය තුළදී ඒ පිළිබඳ අවසාන තීන්දුවක් ගන්නවයි කියලා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. එකම දෙවිලි තව කාරණාවක් තියෙනවා මේ ක්‍රීඩාව පැත්තෙන්. මේ විම්බල්ඩන් තරඟ සම්බන්ධයෙන් මේ ටෙනිස් විශේෂම ජාත්‍යන්තර කුසලානයක මේ විම්බල්ඩන් තරඟ වලට ඔවුන් රුසියාවේ සහ බෙලරුස් රාජ්‍යවල ක්‍රීඩකයන්ට විම්බල්ඩන් ක්‍රීඩාව තහනම් කරන්නට දැන් තීන්දුවක් අරගෙන තියෙනවා.
දැන් මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී චීනයේ වුහාන් නගරය පිළිබඳව දැඩි ලෙසින් සාකච්ඡාවට ලක් වුණානේ. දැන් ඊට පස්සේ අපිට චීනයෙන් මේ ආකාරයෙන් දිගින් දිගටම මේ කොවිඩ් තත්ත්ව ආසාදිත තත්ත්ව පිළිබඳව වාර්තා වුණේ නැහැ. හැබැයි එමල් දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා චීනයේ ෂැන්හයි නුවර නැවත වතාවක් කොවිඩ් මරණ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තියෙනවායි කියලා. ඒ කියන්නේ මොකක්ද මේ චීනයේ නැවතත් ඇතිවෙමින් යන්නේ?
මේක ඇත්තටම අලුත්ම තත්ත්වයක්. ෂැන්හායි ප්‍රදේශයේ පහුගිය සතියේ විතරක් කොවිඩ් මරණ 25ක් වාර්තා වුණා කියලා තියෙනවා. ඉතින් අද ලෝක තත්ත්වයක් එක්ක බලනකොට කොවිඩ් මරණ 25ක් කියන්නේ ඉතාමත්ම සුදු ප්‍රමාණයක් වන්නට පුළුවන්. නමුත් චීනයේ දිහා බලපුවම චීනයේ මාස ගාණක් එක දිගටම කිසිම කොවිඩ් මරණයක් නැතිව කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රබලම තැනකට ඇවිල්ලා තිබුණා. ඉතින් එසේ තිබියදීත් මේ විදිහට නැවතත් මේ කොරෝනා වෛරසය චීනයේ යම් ප්‍රදේශයක නැවත හිස එසවීම ලොකු තර්ජනයක් හැටියට ඔවුන් සලකලා තිබුණා. ෂැන්හායි ප්‍රදේශයේ බොහොම දැඩි ලොක්ඩවුන් එකකට ගිහිල්ලා තිබුණා. මිලියන සංඛ්‍යාක පිරිසක් තමන්ගේ නිවෙස් වලින් ඉවත් කරලා ඔවුන්ව නිරෝධායනට යවුවයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මේ විදිහට මරණ 25ක් සිද්ධ වුණා කියන එක දැඩි ප්‍රශ්නයක් හැටියට පත් වෙලා ෂැන්හායි ප්‍රදේශයේ හුදකලා කරන්නට කටයුතු කරලා තියෙනවා. ඉතින් සමහර උදවිය පවුල් පිටින් තමන්ගේ ඒ නිවෙස් වලින් ඉවත් කරලා වෙන වෙන තැන්වල ස්ථානගත කරලා නිරෝධායනට ලක් කරලා තියෙනවා.
අපි මේ තවත් ජාත්‍යන්තරව දැඩි ලෙසින් අවධානයට ලක් වුණු කතාවකින් අද මේ සාකච්ඡාව අවසන් කරමු. ඒ තමයි ජුලියන් අසාන්ජ්. ඔස්ට්‍රේලියානු ජාතික ජුලියන් අසාන්ජ්, ඒ වගේම විකිලීක් වෙබ් අඩවියේ නිර්මාතෘ, මේ වෙනකොට ඉන්නේ එංගලන්තයේ සිරමැදිරියක. ඔබ දන්නවා මොකද හේතුව කියලා. ඔහු ඇමරිකාවට විරුද්ධව හෙළිදරව් කරපු රහස්‍ය තොරතුරු, විශේෂයෙන්ම ඉරාකේ සහ ඇෆ්ගනිස්තානයේ යුදමය කටයුතු හා සම්බන්ධව හෙළිදරව් කරපු ඒ රහස්‍යමය තොරතුරු හේතුවෙන් ඇමරිකාව ඔහුට චෝදනා කළා. ඔහු අත්අඩංගුවට ගන්නට හොයමින් සිටියා. ඊට පස්සේ ඔහු ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ පැතුවා. නමුත් ඔහු එතන ඉන්න ගමනුත් ඉක්වදෝරයේ ජනාධිපතිවරණයට මැතිවරණයට අතපෙවීම නිසා ඔහුව ඉක්වදෝර රාජ්‍යයේ දෝෂ දර්ජනයට ලක් වෙලා, ඉන් අනතුරුව ඔහුගේ ඒ තිබුණු දේශපාලන රැකවරණය සඳහා තිබුණේ නීත්‍යානුකූල වරප්‍රසාද ඔහුගෙන් ඉවත් කරනු ලැබුවා. ඉතින් ඒ අනුව ඔහු අත්අඩංගුවට පත් වුණා. දැන් ඊළඟට තිබුණ ප්‍රශ්නය තමයි ඇමරිකාව දිගින් දිගට මිල්ලමින් සිටිනවා ඇමරිකාවට බාර දෙන්න කියලා ජුලියන් අසාන්ජ්. ඒ සම්බන්ධව තීරණය තිබුණේ බ්‍රිතාන්‍යයේ අධිකරණයේ යටතේ. දැන් මේ වෙනකොට අපිට තොරතුරක් වාර්තා වෙනවා මල් මේ පහුගිය මේ ගෙවිලගිය බදාදා දවසේ එංගලන්ත අධිකරණය යම් තීරණයක් ගත්ත කියලා මේ අසාන්ජ්ව ඇමරිකාවට බාර දෙන්න. දැන් මොකද එතනින් පස්සේ සිද්ධ වෙන්නේ? එංගලන්තේ මොකද කියන්නේ? ඇමරිකාව මොකද කියන්නේ? අපි දන්න ඕස්ට්‍රේලියා පැත්තෙන් නම් ඕස්ට්‍රේලියානු රජය ඊයේ වෙද්දි සඳහන් කළ තිබුණා කිසිම අදහසක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. අනිත් රටවල් වල තියෙන නීතිමය තත්වයට හිස නමනවා කියලා ඔස්ට්‍රේලියාව කියලා තිබුණා. නමුත් බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව මොකද මේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග සහ පළ කරන අදහස් මේ වෙනකොට?
විදුක්ෂාපට දැන් කියන්න පුළුවන් බ්‍රිතාන්‍ය උසාවියත් දැන් අවසාන තීන්දුවක් ලබා දීලා තියෙනවා ජුලියන් අසාන් ඇමරිකාවට ලබා දීම එය නීත්‍යානුකූලයි කියලා. ඉතින් ඒ අනුව ඔහුට දැන් එකම එක අවස්ථාවක් තියෙනවා බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමතිනි ප්‍රීති පටේල්ට මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්න ඉදිරි සති දෙක ඇතුළතදී. ඉතින් එවැනි අභියාචනයක් ඉදිරිපත් කළොත් එය සලකා බලන් හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇයට හැකියාව තියෙනවා. නමුත් මේක තමයි අවසානම අවස්ථාව. ඉතින් මේ අවස්ථාව ගිලිහුණාට පස්සේ ජූලියන් අසාන්ජ්ව ඇමරිකාවට බාර දීම වළක්වීමට කිසිම නීතිමය පදනමක් ඇති වෙන්නේ නැහැ. ජූලියන් අසාන්ජ් කියා සිටියේ ඔහුව ඇමරිකාවට ගිහිල්ලා ඔහුව ඇමරිකාවේ සිරගෙදරට තනිවම රඳවලා තිබුණොත් කිසිම කෙනෙක් සමග කතා කරන්න බැරි වෙන විදිහට අපි කියන මේ සොලිටරි කන්ෆයින්මන්ට් එකකට ඔහුව යොමු කළොත් ඔහු සියදිවි නසා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා එය වළක්වීම සඳහා ඔහු ඇමරිකාවට යවන එක වළක්වන්නට කියලා. නමුත් ඒ කරපු ඉල්ලීමට ඇමරිකාව යම් කිසි විදිහකට පොරොන්දුවක් ලබා දුන්න බ්‍රිතාන්‍යයට සිරගෙදරක ඔහුට ආරක්ෂාව ලබා දීලා ඔහු ජීවිත හානියක් කරගන්නේ නැති තත්ත්වයට කටයුතු සම්පාදනය කරනවා කියලා. ඉතින් ඒ අනුව තමයි දැන් මේ විදිහට බ්‍රිතාන්‍යයේ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුවක් ලබා දීලා ඒ නීතිමය කටයුත්ත දැන් අවසන් කරලා තියෙනවා. ඉතින් මේකේ ඊළඟ පියවර තියෙන්නේ බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමතිගේ අතේ. දැන් බ්‍රිතාන්‍ය මේ ලබා දුන්න තීන්දුවට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. මොකද බ්‍රිතාන්‍ය රජය ඇමරිකාවත් එක්ක එකඟතාවයකින් ඇතුව තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් මේ අනුව ජූලියන් අසාන්ජ් දැන් කියන නීතිමය හැකියාවන් දිනෙන් දින අඩු වෙලා දැන් අවසානම තත්ත්වයට අභියාචනයක් පමණක් ඉදිරිපත් කරන තත්ත්වයට තමයි දැන් උහුවෙන්න තියෙන්නේ.
බොහොම ස්තුතියි අමල්, මේ සතිය තුළදී ලෝකයේ තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න ලෝ වටා විදේශ විද්‍යා සමාලෝචනයට සම්බන්ධ වීම පිළිබඳව. අපි එhmenam මේ විශේෂාංගයේදී යලිත් හමුවෙමු ලබන සිකුරාදා. ආයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එhmenam Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.